සදහවත් පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියේ පණ්ඩිත වර්ගයෙහි සඳහන් වන තවත් උතුම් එක ගාථාරතනයක්. ඒ ගාථාරතනය තමයි න අත්ත හේතුන පරස්ස හේතු න පුත්ත මිච්චේන දනන්න රට්ටම් න ඉච්චේය මච්චේන අධම්මේන සමිද්ධි මත්තනෝ සසීලවා පඤ්ඤවා ධම්මිකෝසියා. මේ ගාථාරතනයේ සරල තේරුම තමයි න අත්ත හේතුන පරස්ස හේතු. ඥානවන්ත පුද්ගලයා තමන් හේතු කරගෙනවත් එහෙම නැත්නම් අනුන් නිසාවත් න අත්ත හේතුන පරස්ස හේතු න පුත්ත මිච්චේන ධනන්න රක්තං. පුතුන් නිසාවත් ධනය නිසාවත් රටක් නිසාවත් න ඉච්චේය අධම්මේන සමිද්ධිමත්තනු අධාර්මිකව සමෘද්ධියක් නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සසීලවා පඤ්ඤවා ධම්මිකෝසියා. අන්න එවන් අයට කියනවා ඔහු සිල්වත්, ඔහු ප්‍රඥාවන්තයි, ඔහු ධාර්මිකයි කියලා. මේක තමයි මේ ගාථාවේ සරල තේරුම. මේ විදිහේ ගාථාරතනයක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මොනවාගේ හේතුවක් නිසාද කියන කාරණාව අපි ටිකක් කෙටියෙන් මුලින් සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාම විහාරේ වැඩ ඉන්න කාලේ මේ සැවැත්නුවර හිටපු ධම්මික කියලා තරුණ උපාසක මහත්මයෙක් මේ ගිහි ජීවිතයේ තියෙන බාධක මනාව අවබෝධ කරගෙන කටුක බව දැනගෙන තමන්ගේ බිරිඳත් එක්ක කතා බහ කරන එක දවසක ඇයට ප්‍රකාශ කළා, මගේ අදහසක් තියෙනවා පැවිදි වෙන්න. මට පැවිදි වෙන්න අවසර දෙන්න ඔබ කැමතිද කියලා. ඒ තරුණ බිරිඳ කියනවා, ස්වාමීනි, මේ වෙනකොට මම ගැබිනියක්. මගේ දරුවා බිහි වෙනතුරු මං අතහැරලා යන්නේ නැතුව ගිහි ගෙදර ඉන්න කියලා. ඇගේ අවවාදේ, ඇගේ ඉල්ලීම පිළි අරගත්ත මේ ස්වාමි පුරුෂයා දරුවා ලැබෙනකන් හිටිය, දරුවා ධනබඩ ගානකන් හිටිය, දරුවා නැගිටලා ඇවිදින්න පටන් ගන්නකන් හිටියා. ඒ වෙනකන් අය කවදාව පැවිදි වෙන්න යන කතාවක්වත් ඇයත් එක්ක කතා කළේ නැහැ. හැබැයි දැන් දරුවා ටික ටික ඇවිදලා යනවා. දැන් දරුවත් එක්ක ඇයට ඕනෑම වැඩක් පොලක් කරගන්න පුළුවන්කමක් තියෙනවා. අන් ඒ වෙලාවේ නැවත වතාවක් ඇයට මතක් කරනවා, දැන් ඔබට දරුවත් එක කටයුතු ටික කරගන්න පහසුයි, මම එහෙනම් දැන් පැවිදි වෙන්න යන්නද කියලා. ඇය සඳහන් කරනවා, ස්වාමීනි, මේ දරුවා තව ටිකක් ලොකු මහත් වෙනකන් ඉමු කියලා. ධම්මික කල්පනා කළා, මැගෙන් අහලා මේ ගමන යන්න ගියොත් මට කවදාවත් මේ ගමන යන්න වෙන්නේ නැහැ. ආන් එහෙම කල්පනා කරලා ඇයටත් නොකියම ඔහු පැවිදි වුණා. පැවිදි වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් තමන් සමාදන් වෙච්ච සිල්පද ටික මනාව ආරක්ෂා කරගත්තා. වතපිළිවෙතත් මනාව සම්පූර්ණ කරගත්තා. දැන් එතකොට මනාව සිල් සම්පූර්ණ කරගෙන පැවිදි ජීවිතය ගත කරනවා. එතකොට සිල් සම්පූර්ණ කරනවා කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කළු. කොහොමද සිල් සම්පූර්ණ කරන්නේ? මේ සීලේ තියෙනවා ආදි බ්‍රහ්මචරියක සීලයයි ආවි සමාචාරික සීලයයි කියලා ආකාර දෙකක්. මේ කාරණා දෙකම හරියට සමසමව සම්පූර්ණ වෙනවා නම් තමයි සිල් සම්පූර්ණයි කියලා කියන්නේ. එතකොට මොනවටද ආදි බ්‍රහ්මචරියක සීලය කියලා කියන්නේ? පින්නතුනි, ආදි බ්‍රහ්මචරියක සීලය කියලා කියන්නේ අපි සමාදන් වෙන සිල් පදවලට. එතකොට ආදි සමාචාරික සීලය කියලා කියන්නේ වත් පිළිවෙත් වලට. භික්ෂුන් වහන්සේ නමක් හැටියට ගත්තොත් උන්වහන්සේ අතින් සම්පූර්ණ කළ යුතු මහවත් 14ක් තියෙනවා. කුඩාවත් 82ක් තියෙනවා. මේ වතපිළිවෙතත් සම්පූර්ණ කරමින් සිල්පද පිළිබඳවත් ගෞරවයක් උපදවාගෙන කටයුතු කරනකොට තමයි ඒ සීලය සම්පූර්ණයි කියලා කියන්නේ. යම් කෙනෙක් මේ ජීවිතයෙන් මාර්ගඵල ලබන්න බලාපොරොත්තු වෙනවා නම් මාර්ගඵල ලැබීමේ භාග්‍යයක් තමන් තුළ තියෙනවා නම් ඒ කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබලා නම් ඉන්නේ, උත්සාහ කළොත් මගඵල ලැබෙනවා. එතකොට ඒ උත්සාහ කරනවා කියලා කියන්නේ මේ සීලයේ ආකාර දෙකම සම්පූර්ණ කරන්න ඕනේ. ආදි බ්‍රහ්මචාරීක සීලයේ කොයි තරම් උතුම් විදිහට ආරක්ෂා කළා මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ආදි සමාචාරික සීලයේ විතරක් මනාව ආරක්ෂා කළා, වතපිළිවෙතෙහි විතරක් මනාව යෙදුණා, ඒත් මාර්ගඵල ලබන්න බැහැ කියලා සඳහන් කරනවා. මේ ආකාර දෙකම මනාව සම්පූර්ණ කළොත් තමයි මේ ජීවිතෙන් මගඵල ලබන්න හේතු සම්පත් තිබුණත් මාර්ගඵල ලබන්න පුළුවන් වෙන්නේ. ආන් ඒ නිසා තමයි සඳහන් කළේ වත්තං න පරිපූර්ණති න සීලං පරිපූර්ණති. වත සම්පූර්ණ නැත්තං සිල් සම්පූර්ණ නැහැ කියලා. සිල් සම්පූර්ණ වෙන්න නම් වතත් පූර්ණේ වෙන්න ඕන. දැන් මේ ධම්මික භික්ෂුව මේ ආකාර දෙකින්ම මේ සීලය මනාව සම්පූර්ණ කරන නිසායි මනාව සිල් පූර්ණේ කරගෙන වාසය කරනවා කියලා කියන්නේ. භික්ෂුන් වහන්සේලා ඇසුරු කරමින් ධර්මයේ මනාව හදාරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති හැසිරෙමින් කාලයක් කටයුතු කරපු ධම්මික භික්ෂුව භාග්‍යතුන් වහන්සේගෙන් උතුම් කර්මස්ථාන ඉල්ලගෙන ඒ කර්මස්ථානයන්ද ප්‍රගුණ කළා. බොහෝසේ වීර්ය කළා, බොහෝම උත්සාහ කළා, වීර්ය අත් නොහැර කටයුතු කරලා ධම්මික භික්ෂුන් වහන්සේ සෞඛ්‍යලෙස නසල රහත් වුණා. රහත් වුණාට පස්සේ උන්වහන්සේ කල්පනා කළා දැන් මම යා යුතුයි පුරාණ දූතිකාවත් මගේ පුතත් බලලා එන්න. දැන් පෙර තමන්ගේ බිරිඳ බලන්න, පෙර තමන්ගේ පුතා බලන්න උන්වහන්සේට තණ්හාවක් තියෙනවද? එහෙම තණ්හාවක් නැහැනේ. දැන් සව් කෙලෙස් නැති කරලා නින්නේ. නමුත් කෙනෙකුට කතා කරන්න බැරිද? දරුවෙක් සමග බිරිඳක් අතරමං කරලා ගිහිල්ල පැවිදි වෙච්ච එක හරිද කියලා. තවත් කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් නගන්න ඉඩ නොතියන්නයි උන්වහන්සේ මේ තීරණය කරන්නේ. තමන් උතුම් මාර්ගය අවබෝධ කරගෙන මේ සංසාර ගමන කෙරවල කරලා තමන්ගේ පෙර දරුවටත් බිරිඳටත් ඒ මඟ කියලා දෙන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි තමන්ගේ ගමට වැඩම කරන්නේ. ඒ වැඩම කරනකොට පුතා හම්බ වෙනවා මගදී. දැන් පුතා තරුණයි. පුතා තාත්තා හඳුනගත්තා. රහතන් වහන්සේ පුතා හඳුනගත්තා. ඒ පුතාට ධර්ම දේශනා කළා. පුතා කරුණු කාරණා වටහා ගත්තා. උන්වහන්සේත් සමග විහාරයට ගියා. ඒ පුතත් පැවිදි වෙලා රහත් වුණා. ඒ කාරණාව ආරංචි වුණා ඒ දරුවගේ අම්මට. ඇය කල්පනා කළා, යම් තාක් කාලයක් මම කිසියම් කෙනෙක් වෙනුවෙන් මේ ගෙදර කාලය ගත කළා නම් දැන් ඒ සියලු කාරණා නිමා වෙලයි තියෙන්නේ. තවත් මට මේ ගෙදරට වෙලා ඉන්න හේතුවක් නෑ. තවත් කෙනෙක් වෙනුවෙන් ඉන්නවා කියලා කාරණාවක් දැන් නෑ. මගේ ස්වාමියත් සම්බුද්ධ ශාසනයට ගියා. මගේ පුතණුවනුත් සම්බුද්ධ ශාසනයට ගියා. එහෙනම් මමත් මේ සියල්ල අතහැරලා ඒ ශාසන ප්‍රතිපදාවට යනවා කියලා ඇයත් මෙහෙණවරට ගිහිල්ලා පැවිදි වුණා. ඇයත් සසර කරගත්ත බොහෝ පින් තිබුණ කෙනෙක්. ඒ නිසා ඇයත් සව් කෙලෙස් නසලා රහත් වුණා. දැන් මේ පවුලම සසරින් එතෙර වුණා. භික්ෂුන් වහන්සේලා එක දවසක් දම් සභා මණ්ඩපේ භාග්‍යතුන් වහන්සේ වඩිනකන් සාකච්ඡා කර කර හිටපු කාරණාව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ වැඩම කළාගෙන් පස්සේ ඇහුවා. උන්වහන්සේලා සඳහන් කළා, ස්වාමීනි, ධම්මික භික්ෂුව තමන්ගේ පෙර පුතාටත් බිරිඳටත් දෙන්නටම මේ සංසාරයෙන් එතර වෙන්න මඟ කියලා දුන්නා. ඒ කාරණාවයි අපි සාකච්ඡා කරමින් හිටියේ කියලා. මෙන්න මේ කාරණාව පදනම් කරගෙන තමයි අපේ බුදුරජාණන් වහන්සේ අර මාතෘකා කරගත්ත ගාථා රත්නයේ දේශනා කොට වදාළේ. මහණෙනි, මේ ලෝකේ යම් ප්‍රඥාවන්තයෙක් වෙද්ද ඒ අය මේ සංසාර ගමනේ තියෙන දුක, ගෝර කටුක භයානක බව මනාව අවබෝධ කරනවා. ඒ අවබෝධ කරගත්ත පුද්ගලයා මේ සසරට පටහැනිව කටයුතු කරනවා. එහෙම කටයුතු කරන අය කවදාවත් තමන් වෙනුවෙන් පව් කරන්නේ නැහැ. අනුන් නිසා පව් කරන්නෙත් නැහැ. දරුවෝ නිසා, ධනය නිසා, රටක් නිසාවත් පව් කරන්නේ නැහැ. කොයිතරම් ධන සම්පත් ලැබෙනවා වුණත් ඒ ධනය අධාර්මිකව ලබන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අන්න එවන් අයට මම කියනවා, ඔහු සිල්වත් කියලා, ඔහු ඥානවන්තයි කියලා, ඔහු ධාර්මිකයි කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. එතර පම්මේ ගාථා රතනයේ මුලින්ම සඳහන් කළේ, න අත්ථ හේතුන්, ප්‍රඥාවන්තයා කවදාව තමන් නිසාවත් පව් කරන්නේ නැහැ. මේ කාරණාව පැහැදිලි කරන්න මේ ධර්මයේ තුල උදාහරණ කරුණු කාරණා බොහෝසේ ගෙනහැර දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ ජීවිතය ගැන කල්පනා කරලා බැලුවොත් මේ ජීවිතය දියුණු කරගන්න, සශ්‍රීක කරගන්න, බලාපොරොත්තු තැනට ඔසවලා තියාගන්න අපි හොඳ නරක දෙකම කරනවා. නමුත් ගාථා රත්නයට අනුව පැහැදිලි වෙන්නේ ඥානවන්තයා කවදාවත් තමන් නිසා නරක වැඩක් කරන්නේ නැහැ. මං සඳහන් කළානේ මේක පැහැදිලි කරන්න බොහෝ කරුණු උදාහරණ මේ ශාසනය තුළ තියෙනවා කියලා. මේ කාල වේලාවට අනුව මම එක කාරණාවක් පැහැදිලි කරනවා. පිනතුනි, අපි සියලු දෙනාටම තියෙනවා නිත්‍ය වූ සීලය. මොකක්ද අපේ නිත්‍ය සීලය? අපේ නිත්‍ය සීලය තමයි පංච සීලය. අපි දසසිල් සමාදන් වුණොත්, අද උදේ සමාදන් වුණා නම් හෙට උදේට පවාරණය කරනවා. දසසිල් පවාරණය කරනවා කියලා අපි මොකද කරන්නේ? පන්සිල් සමාදන් වෙනවා. අෂ්ටාංග උපෝසථයේ සමාදන් වුණ කෙනෙක් 24 පැයකින් ඒ සීලය පවාරණය කරනවා නම් ඒ සීල් පවාරණය කිරීම වෙනුවෙන් කරන්නේ පන්සිල් සමාදන් වෙනවා. කවදාවත් දැනගෙන හිටියද පන්සිල් පවාරණය කරන්න සමාදන් වෙන්නේ මොන සීලයේද කියලා? එහෙම එකක් දන්නේ නැද්ද? එහෙම එකක් මෙතෙක් දන්නේ නැහැ කියලා කියන්නේ එහෙම එකක් නැහැ කියන එකයි. පන්සිල් කියලා කියන්නේ පවාරණය කරන සීලයක් නෙමෙයි. ඒක අපි හැමෝගෙම නිත්‍ය සීලය. එතකොට මේ පන්සිල් බලපැවැත්වෙන්නේ බෞද්ධයිට විතරද? නැ, පින්නතුනි, ලංකාවේ වේවා, ඇමරිකාවේ වේවා, ජපානයේ වේවා, මේ ලෝකේ කොහේ ජීවත් වුණත් ඒ සියලු දෙනාටම සාධාරණ වුණ සීලයක් තමයි පන්සිල් කියලා කියන්නේ. එහෙම වෙන්න හේතුව මොකක්ද? දැන් අටසිල් හැමෝටම සාධාරණ නැහැ. මොකද හැමෝම අටසිල් වලට ගරු කරන්නේ, දසසිල් වලට ගරු කරන්නේ නැහැ. නමුත් සියලු දෙනාම පන්සිල් වලට ගරු කළ යුතුයි. හේතුව තමයි පන්සිල් කියලා කියන්නේ ලෝකවද්දී ශික්ෂාපදවලට. ඇයි මේවට ලෝකවද්දී ශික්ෂාපද කියලා කියන්නේ? මේ ලෝකේ ජීවත් වෙන කිසිම පුද්ගලයෙක් පන්සිල් උල්ලංඝනය කරනවට කැමති නැහැ. එහෙම නෙමෙයිද කියලා හිතලා බලන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි කොච්චර කැමැත්තෙන් පන්සිල් උල්ලංඝනය කරනවද එක එක හේතු නිසා කියලා. ඒ අර්ථයෙන් බැලුවට මේක තේරෙන්නේ නැහැ. මම උදාහරණයක් හැටියට මෙහෙම සඳහන් කළොත්, කිසියම් පුද්ගලයෙක් ඉන්නව හොරකම් කරනවා. දැන් හොරකම් කරන්න එපා කියන කාරණාව පන්සිල් වල තියෙනවා. දැන් ඔහු හොරකම් කරගත්ත ධනය කිසියම් තැනක බොහෝම සුරක්ෂිතව රැස් කරලා තියලා තියෙනවා. හැබැයි ඒක දැනගත්ත තවත් හොරෙක් ඒ හොරා රැස් කරගත්ත වස්තුව හොරකම් කරගෙන යනවා. දැන් අර මුල් හොරා කැමතිද තමන්ගේ වස්තුව පැහැරගත්තට? එහෙනම් හොරාවත් කැමති නෑ නේද හොරකම් කරනවට? එහෙනම් ඔහු හොරාගත්ත අන් අයගේ බඩු, ඒ මිනිස්සු කවුරුවත් කැමතිද තමන්ගේ දේවල් හොරකම් කරගත්තට? අපේ දේවල් අපි හොරකම් කරගෙන යනවට කැමති නෑ වගේ හොරෙක්වත් කැමති නෑ තමන්ගේ දේවල් හොරකම් කරනවට. තවත් කිසියම් පුද්ගලෙක් වැරදි කාම සේවනයේ යෙදෙනවා. අන් සතු බිරින්දෑවරු කෙලසනවා. අන් සතු ස්වාමියන් කෙලසන්ඩ එක් කරගෙන යනවා. හැබැයි එහෙම පුද්ගලයන්ට තැනැත්තියන්ට පස්සේ දවසක අහන්න ලැබෙනවා තමන්ගේ බිරිඳත් තව කෙනෙක් විසින් කෙලසලා කියලා. තමන්ගේ දරුවත් තව කෙනෙක් විසින් කෙලසලා කියලා. දැන් මේ අනුන්ගේ කාමවස්තු කෙලසමින් යන මේ පුද්ගලයා කැමතිද තමන්ගේ පවුලෙයි වෙන කෙනෙක් කෙලසනවට? කොහොමත් කැමති නැහැ. අන්න ඒ අර්ථයෙන් බලහම් අපි කැමති නැහැනේ කවුරුවත් අපිව රවට්ටනවට. අපි ගිහිල්ලා මුදලක් දීලා කාගෙන් හරි ඉල්ලනවා මේකට වටිනාකමින් උසස්ම භාණ්ඩයක් දෙන්න කියලා. නමුත් ඔහු අපට ලබලා දෙන්නේ බාලපන්නේ භාණ්ඩය. මම පස්සේ දැනගන්නවා ඒ බව. මං කැමති නෑනේ උසස් දෙයක් ඉල්ලපු වෙලාවේ මට බාලපන්නේ දෙයක් දෙනවට. එතකොට මට ඒ දේ කරපු ඒ පුද්ගලයාටත් එහෙම වුණ දවසට ඔහුත් ඒකට අකමැති. අන්න ඒ අර්ථයෙන් බලහම මේ පන්සිල් උල්ලංඝනය කරනවට මේ ලෝකේ කවුරුවත් කැමති නෑ. අන්න ඒක නිසා කියනවා මේක ලෝකවද්දි ශික්ෂාපද කියලා. පින්නතේ මේ කාරණා විශේෂයෙන් පළවෙනි හතර කර්මපත. එයි මේවට කර්මපත කියලා කියන්නේ මරණයට පත් වෙන මොහොතේ මතක් වුණොත් තමන් කරගත්ත ඒ වැරදි ඒ කාන්තෙන් නිරය උපද්දවනවා කියලා කියන්නේ. ඒකයි කර්මපත කියලා කියන්නේ. මොකද මේ දේවල් සම්පූර්ණ වෙන්න කර්ම කීපයක් සමගයි සම්පූර්ණ වෙලා තියෙන්නේ. ප්‍රාණඝාතය ගැන කල්පනා කළොත් සතෙක් ඉන්න ඕනේ, පණ තියෙන බව දැනගන්න ඕනේ, මරණ චේතනාව ඇති වෙන්න ඕනේ, මරණයට පත් කරන්න හේතුවක් හොයන්න ඕනේ, ඒ උපක්‍රමයට අනුව මරන්න ඕනේ. මේ කාරණා පහම සම්පූර්ණ වෙනකොට ඒකට කියනවා කර්මපතයක් කියලා. ඉතින් කර්මපතයක් අපි මරණයට පත් වෙන මොහොතේ මතක් වුණොත් අපි නිරය උපද්දවනවා. බුද්ධෝත්පාද කාලෙත් අබුද්ධෝත්පාද කාලෙත් පන්සිල් උල්ලංඝනය කරනවට කවුරුවත් කැමති නැහැ. ඒ නිසා මේ ශික්ෂාපද ලෝකයට අයත්. යම් කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනවා නම් අපි මේ ලෝකෙට ආවේ වෙන කොහේ ඉඳලා? පින්නතනේ අපි මේ ජීවිතේ කිසියම් තැනකට ගිහිල්ලා අපි ගියම අපි වන්දනාවක් ගියා, විශ්‍රාම ශාලාවක නතර වුණා. ඒ විශ්‍රාම ශාලාවේ තියෙනවා එතන කටයුතු කළ යුත්තේ කොහොමද කියලා නීති රීති පද්ධතිය. නමුත් යම් පුද්ගලයෙක් ඒ නීති රීති ටික උල්ලංඝනය කරමින් කටයුතු කරන්න උත්සාහ කරනවා නම් ඒ ආයතනයේ අය කැමති නෑ අපි එතන ඉන්නවට. අංගේ වාගේ තමයි අපි මේ ලෝකෙට ඇවිල්ලා ඉපදුනහම මේ ලෝකෙ තියෙනවා නීති රීති පද්ධතිය. ඒ නීති රීති පද්ධතිය තමයි මේ ලෝකවද්ද ශික්ෂාපද කියලා කියන්නේ. එතකොට මේ ස්වභාව ධර්මයේ කැමති නෑ ඒ ශික්ෂාපද කවුරුවත් උල්ලංඝනය කරනවට. එහෙම යමෙක් උල්ලංඝනය කරනවා නම් ඒ අයට මේ ජීවිතයේදී යම් යම් දඬුවම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මරණින් මත්තේ අනිවාර්යෙන් විපාක දෙන්න සිද්ධ වෙනවා. අන් ඒ නිසා පන්සිල් කියලා කියන්නේ දිවි හිමියෙන් ආරක්ෂා කරගත යුතු සීලය. අපේ බුදුරජාණන් වහන්සේගේ ඥාති පිරිස විදුඩබ රජුරෝ විසින් සමූල ඝාතනය කළා. ශාක්‍ය වංශිකයෝ කියලා කියන්නේ අනුන්ගෙන් මැරුම් කන ජාතියක් නෙමෙයි. මොකද මේ ලෝකේ යුද්ධයට දක්ෂ යම් පිරිසක් හිටියද ඒ සියලු දෙනාම ශාක්‍ය වංශිකයන්ට යටත්. මොකද මේ ලෝකේ සියල්ලන් අභිභවනය කරලා යුද්ධයෙන් පරතරට නැගී හිටපු ජාතියක් තමයි ශාක්‍ය වංශිකයෝ කියලා කියන්නේ. ඒ නිසා ශාක්‍යයන් එක යුද්ධ කරලා කාටවත් දිනන්න බැහැ. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ එක කාලෙක මේ ශාක්‍යයන්ට නিত্য සීලය අෂ්ටාංග සීලය බවට පත් කළා. එතකොට ශාක්‍ය වංශිකයන්ගේ නিত্য සීලය මොකක්ද? අටසිල්. මුලින් පන්සිල් රැකපු අය මේ සමූල ඝාතනය වෙන්න ආසන්න කාලේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පණවන්න ඇත්තේ. ඉතින් ඒ නිසා කවදාවත් ශාක්‍යෝ මේ අෂ්ටාංග සීලය උල්ලංඝනය කළේ නැහැ. විදුඩ බෑවිල්ලා ඉන්න බව දන්නව. ශාක්‍ය වංශයේ සමූල ඝාතනය කරන්න බව දන්නව. අදට මේ ඇඟේ දෙවටි දෙවටි ඉන්න ඉතාම පුරුතල් දූපුතුන් මොනබුරු මිනිබිරියන් හෙට දවසේ තමන්ට අහිමි වෙන බවත්. අපිට දරුව අහිමියෙනවා දරුවන්ට අපි අහිමියෙනවා කියන මේ කාරණාව සාක්‍ය වංශිකයෝ හොඳටම දන්නවා. උපක්‍රමයක් යොදල විඩුඩබ ඇතුළු පිරිස බය කරලා එලවන්න ලෑස්ති වුණත් සාක්‍යයන් ප්‍රාණඝාත නොකරන බව විඩුඩබගේ පැත්තේ හිටපු පුරෝහිත බ්‍රාහ්මණේ විඩුඩබ රජුරවන්ට කිව්වා. එනිසා බය නැතුව සාක්‍ය දේශයට ඇතුල් වුණා. හැබැයි නියෝග කරලා තිබුණා ඉස්සරල අහන්න ඕන ඔබ සාක්‍යද කියලා. ඔව් කීවොත් විතරක් ඝාතනය කරනවා, නැ කීවොත් ඝාතනය කරන්නේ. දිලිසෙන අසිපතත් ලාර්ගෙන ළඟට ඇවිල්ලා ඔබත් සාක්‍යද කියලා ඇහුවොත් දෙපාරක් නොහිතා උත්තර දෙන්නේ මම සාක්‍ය කියලා. ඒ වචනේ ප්‍රකාශ වෙනකොටත් මේ ඉතා තියුණු මුවහත් අසිපත ඒ සිරුර හරහ ගමන් කරලා ඒ සිරුර කැබලි දෙකක් බවට පත් කරනවා. නමුත් ඒ බව එහා පැත්තේ හිටපු කෙනා හොඳටම දැක්කා. ලේ තවරුණ අසිපතත් අරගෙන ඔහු ළඟට ගිහිල්ලා අහනවා ඔබත් සාක්‍යද කියලා. දරුවෝ ගැන හිතන්නේ, බිරිඳ ගැන හිතන්නේ, දේපොළ ගැන හිතන්නේ, ඔහු මමත් සාක්‍ය කියනවා. ඒ කියනකොට ඔහුත් දෙපළ කරනවා. දරුවන් බිහිකරන්න සූදානමින් ඉන්න කාන්තාවන් ළඟට ගිහිල්ලා අහනවා ඔබත් සාක්‍යද කියලා. ඔහු කියන වචනේ ප්‍රකාශ කරනකොටම කුසමැදින් කපල ඇතුලේ ඉන්න දරුවා එළියට අරගෙන අහසට විසි කරලා කඩුමුණ තැල්ලුවා කියලා සඳහන් කරනවා. නමුත් අනිත් ගැබිනි කාන්තාව දකිනවා අර කාන්තාවට වුණ දේම තමයි මටත් තේරෙන්නේ. නමුත් ළඟට ගිහිල්ලා ඔබත් සාක්‍යද කියලා ඇහුවහම නෑ කියන්නේ නැහැ. නෑ කියලා කිව්වොත් බේරෙනවා. නමුත් කුසහොත් දරුවා වෙනුවෙන්වත් මුසාවක් පාවිච්චි කරන්නේ නැහැ. හේතුව තමයි එක ජීවිතයක් රැකගන්න මේ වෙලාවේ මුසාව පාවිච්චි කළොත් අනාගතයේ ජීවිත දහස් ගානකයකට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. එහෙනම් එක ජීවිතයක් බේරගන්න ජීවිත දහස් ගානක් ඥානවන්තයා බිලි දෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට සිල් ආරක්ෂා කරපු හැටි නාත්ත හේතුව තමන් නිසාවත් සිල් උල්ලංඝනය කරගත්තේ නැහැ. අනුන් නිසාවත් සිල් උල්ලංඝනය කළේ නැහැ කියන කතාවට මේ කාරණාවම සඳහන් කරන්න පුළුවන්. ඒ තමන්ගේ දරුවා වෙනුවෙන්, තමන්ගේ මව්පියෝ වෙනුවෙන් මම ජීවත් වෙන්න ඕනේ කියලා එහෙමවත් හිතුවේ නැහැ. ඒ කාරණාව පැහැදිලි කරන්න තවත් එක කරුණක් සඳහන් කළේ. සඳහන් කරනවා මේ ලෝකේ මගේ කියාගත්ත දේවල් නිසා අපි කොයි තරම් අකුසල් රැස් කරනවද? මගේ වෙච්ච දේවල් නිසා, මගේ ඉඩකඩන්, මගේ දූදරු, මගේ යානවාහන, මගේ දේපල, මේවාගේ තවත් නොයෙක් මගේ කියාගත්ත දේවල් නිසා අපි මේ ලෝකේ කොච්චර කර්ම රැස් කළාද කියලා කල්පනා කරන්න. සාරිපුත් මහ රහතන් වහන්සේ එක වස් කාලික මහා පවාරණයෙන් වස් පවාරණය කරලා 500ක් පමණ භික්ෂූන් වහන්සේලා එකතු කරගෙන ධර්මචාරිකාවේ පිටත් වුණා. ඒ චාරිකාවේ අතරතුර මුණ ගැහුණ භික්ෂූන් වහන්සේ නමකගෙන් භාග්‍යතුන් වහන්සේ ගැන අනික් සමගි සම්පන්න සංඝයා ගැන කරුණු කාරණා විමසලා ධනංජානි නම් වූ එක බ්‍රාහ්මණයෙක් ගැන කියලා අහනවා කොහොමද ධනංජානි බ්‍රාහ්මණ මේ දවස්වල කියලා. අප්‍රමාදීව කුසල් රැස් කරනවද ධනංජානි කියලා අහනවා. අර භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි ධනංජානි ගැන මගෙන් අහන්න එපා කියලා. හේතුව විමසහම ධනංජානි මේ කාර්යය ගොඩාක් පව් කරනවා. ධනංජානි කියන්නේ රජයේ ඉතා උසස් නිලධාරී. මිනිසුන්ගෙන් බදු එකතු කරන්න ගියහම සාමාන්‍ය රාජ නියෝගය 10%ක් විතර ගන්න කියලා. මොකද මිනිසුන්ට එතකොට 90%ක් ඉතුරු වෙනවා. ධනංජානි මිනිස්සුන්ගෙන් 90%ක් විතර ගන්නවා. මිනිස්සු අඬනවා. මිනිස්සු වැළපෙනවා කොහොමද ධර්මල්ලන්ට කණ්ඩ දෙන්නේ කියලා. ධනංජානි කියනවා මගෙන් අහන්න එපා රජුගෙන් අහන්න කියලා. ධනංජානි එහෙම බදු එකතු කරගෙන ගිහිල්ලා රාජ භාණ්ඩාගාරයට ඒකෙන් 10%ක් යොමු කරලා ඉතුරු ඔක්කොම තමන්ගේ මල්ලට දාගන්නවා. ඉතින් මේ ධනංජානි වැඩ කරපු හැටි. අර භික්ෂුන් වහන්සේගෙන් ඒ බව දැනගත්තට පස්සේ වැඩම කරමින් හිටපු ධර්මචාරිකාව නවත්තලා ධනංජානි භාගන වඩිනවා සාරිපුත්තයන් වහන්සේ. ඈත තියාම වඩිනවා දැකලා ධනංජානි පෙරමගට ඇවිල්ලා අහනවා ස්වාමීනි, තාම දන් වළඳන වෙලාව ඉතුරු වෙලා තියෙනවා. දානි වළඳනකන් ස්වාමීනි කිරි ටිකක් වළඳමුද කියලා. සාරිපුත්තයන් වහන්සේ සඳහන් කරනවා, මං දන් වළඳලා පවාරණය කරලා ඉන්නේ. දැන් කිරි අවශ්‍ය නැහැ. මං ආවේ ඔබ මුණ ගැහෙන්න. ඔබ ආහාර අනුභව කරලා අහවල් වනාන්තරයේ මම වැඩ ඉන්නවා එතෙන්ට එන්න කියලා. ධනංජානි එතෙන්ට ගියහම ධනංජානිගෙන් අහනවා, කොහොමද මේ දවස්වල ජීවිතය ගත කරන්නේ? අප්‍රමාදීව කුසල් දහම් වල යෙදෙනවද කියලා. ධනංජානි කාට බුරු කියන්නේද? ධනංජානි කියනවා, නෑ ස්වාමීනි, මේ දවස්වල මම ධනෙ උපයා ගන්න මෙන්න මේ වාගේ වැඩ කරනවා. ඇයි ඒ වැඩ කරන්නේ? ඒවා ලෝකේ ප්‍රශස්ත කාර්යයන් නෙමෙයිනේ කියලා. ධනංජානි කියනවා, ස්වාමීනි, මට මව්පියන්ට සලකන්න තියෙනවානේ. මට දූ දරුවන්ට සලකන්න තියෙනවා. මට ඥාතීන් ගැන බලන්න තියෙනවා. මම මේ රජයේ උසස් නිලධාරියෙක්. මාව මුණ ගැහෙන්න එන රටවැසියන්ට මං සංග්‍රහ කරන්න ඕනේ. ඒවට මට ධනිය ඕනේ. සාරිපුත්තයන් වහන්සේ අහනවා, ධනංජානි, අම්මට තාත්තට සලකන එකක් බොහොම හොඳයි. නමුත් හොර මෙරකම් කරලා වංචා කරලා අරගන්න වස්තුවෙන් මව්පියන්ට සැලකුවා කියලා ඔබට සුගතියක් තියෙනවද කියලා කිව්වා. ධනංජානි කියනවා, නෑ. සාරිපුත්තයන් වහන්සේ සඳහන් කළා, මින් මත්තට විතරක් මේ වාගේ වැරදි වැඩවලින් යුතුයකම් කරන්න යන්න එපා කියලා. එතකොට දැන් ධනංජානි කරපු ප්‍රකාශ ඔක්කොම ධනංජානි අනුන් නිසා නේද මේ පව් කරන්නේ? වෙනතනේ අපි කියන්නේ හිතමුකෝ. අපි කී දෙනෙක් නිසා පව් කරනවද කියලා. යාළු මිත්‍රයෝ නිසා බොරු කියන්නේ නැද්ද? යාළු මිත්‍රයෝ නිසා හොරකම් කරන්නේ නැද්ද? තමන්ගේ දූ පුතුන් වෙනුවෙන් බොරු කියන්නේ නැද්ද? දූ දරුවෝ පෝෂණය කරන්න හොරකම් කරන්නේ නැද්ද? ඒ අර්ථයෙන් කල්පනා කරලා බලන්න. තමන්ගේ මිතුරගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න අපි කොයිතරම් නොදැහැමි කටයුතු මේ ජීවිතවල කරලා තියෙනවද? තමන්ගේ දූ දරුවන්ට උසස් අධ්‍යාපනයක් උසස් ආයතනයකින් ලබලා දෙන්න ඕන නිසා බොරු ලිය කියවිලි කොච්චර හදනවද? බොරු ලිපි ලේඛන කොච්චර හදනවද? අල්ලස් දීම් වගේ දේවල් කොයි තරම් කරනවද? අපිත් පව් කරනවා. දරුවෝ ලව්වත් පව් කරනවා. තමන්ගේ වෙච්චාය නිසා ඒ වගේ කොයි තරම් අකට යුතුකම් මේ ජීවිතේ කරලා තියෙනවද? තමන්ගේ ඉඩකඩන් නිසා එක පවුලක අය කොයි තරම් හිත් අමනාපකම් ඇති කරගන්නවද? එක ඉන්නක් නිසා, වැටඉන්නක් නිසා සමහර දරුවෙක් අම්මත් එක නඩු කියනවා. තමන්ගේ මවට ඉතා පරුෂ විදිහට බැනවදිනවා. සමාජයේ ඉස්සරහ පිට අම්මට නොයි මුසාවාදයෙන් චෝදනා කරනවා. එක කුසෙන් ඉපදිලා එකට සෙල්ලම් කරලා එක පැදුරි වැටිලා නිදාගෙන එක පිඟානේ ආහාර අනුභව කරපු අය දැන් මගදී මුණ ගැහුනට මූණ දිහා බලන්නේ නැතුව යනවා. කවුරු නිසාද? මම නිසා, අනුන් නිසා. නමුත් ඥානවන්තයා කවදාවත් තමන් නිසාවත් අනුන් නිසාවත් පව් කරන්නේ නැහැ. මගේ කියපු දේවල් නිසා මට හැම පැත්තෙම සිද්ධ වුණේ අකුසල් කරගන්න. නමුත් ඇත්තටම මගේ කියලා කීවට ඒකක්වත් මගේද? ඒකක්වත් මගේ නෙමෙයි කියලා මට තේරෙන්නේ මරණ මංචකයට ගියාම. මගෙත් එක්ක යන්න දරුවෝ ඉන්නේ නැහැ. මගෙත් එක්ක යන්න බිරිඳවත් ස්වාමියාවත් ඉන්නේ නැහැ. මගෙත් එක්ක යන්න යාළු මිත්‍රයෝ කවුරුවත් ඉන්නේ නැහැ. මම මරණ මංචකයේ අන්තාසරණ වෙලා මගේ ළඟ මාත් එක්ක යන්න සූදානම් වෙලා ඉන්නේ කර්මය කියන ධර්මතාවය විතරයි. ආන් ඒකයි දේශනා කොට වදාළේ කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ, යං කම්මං කරිස්සාමි කල්යාණංවා පාපකංවා තස්සදායාදෝ භවිස්සාමි. ඒ කම්ම යෝනි, කර්මය නිසා ඉපදුනා. කම්ම බන්දු, කර්මය තමයි මට ඉන්න හොඳම නෑය. කම්ම පටිසරණෝ, කර්මය තමයි මේ ලෝකෙ මට තියෙන එකම පිළිසරණ. කල්යාණංවා මං කරපු යහපත් කර්ම, පාපකංවා මං කරපු අයහපත් කර්ම, යහපත් අයහපත් දෙකම මං පිටිපස්සෙන් එනවා. දැන් මරණ මංචේ මංගාව ඉන්නේ යහපත් වේවා අයහපත් වේවා මං කරගත්ත කර්මයේ විතරමයි. මගේ කියාපු සියලු දෙනාම මේ ලෝකෙ තියලා මං කරගත්ත කර්මයත් එක්ක මේ ලෝකෙන් පිටත් වෙලා යනවා. හොඳ කර්ම කරගෙන තිබුණ නම් ලොකු සැනසීමක් තියෙනවා. නමුත් කළේ අකුසල කර්ම නම් සැනසීමක් නැහැ. එනිසායි දේශනා කළේ ප්‍රඥාවන්තයා කවදාවත් එහෙම කරන්නේ නැහැ. පුතෙක් නිසාවත්, රටක් නිසාවත්, ධන සම්පත් නිසාවත් ප්‍රඥාවන්තයා කවදාවත් අකුසල් කරන්නේ නැහැ. නපුත්ත මිච්ඡේන ධනන්න නත්ත. පුතුන් නිසා, ධනේ නිසා, රටක් නිසා අකුසල් කරන්න කැමති නැහැ. නමුත් අපේ ජීවිත ගැන කල්පනා කරහම අපි දරුවෝ නිසා බොහෝ අකුසල් කරගන්නවා. අපි රටක් නිසා බොහෝ අකුසල් කරගන්නවා. ඒ කාරණා ඕන තරම් අපේ ජීවිතවලින් මේ ඊයේ පෙරේද කාලෙන් අපිට කොච්චර උදාහරණ තියෙනවද? නමුත් ඥානවන්තයා එහෙම කරන්නේ. මොකද රටක් නිසා අකුසල් කළා කියලා රටක් එන්නේ නැහැනේ අපිව බේරගන්න. අපිව බේරගන්නේ කුසල කර්මයෙන් විතරයි. සත්පුරුෂයාම විතරයි අපිව බේරගන්නේ. අධර්මයෙන් ධනේ රැස් කළා කියලා මට සැනසීමක් නෑ. අපි කියමු බොහෝ ධනේ රැස් කරලා තියෙන අධර්මිකව කෝටි ගණන් හම්බ කරලා තියෙනවා. මාලිගාවල් වාගේ ගෙවල් දොරවල් හදලා තියෙනවා. දැන් ලෙඩ වෙලා, ඇඳේ සැතපීලා වහලේ දිහා බලාගෙන ඉන්නකොට, උළු කැට පේනකොට, පරාල පේනකොට, ගෙදර බඩමුට්ටු පේනකොට, එළියේ බොහොම වටිනා විදිහට තියලා තියෙන නොයෙක් දේවල් දකිනකොට මේ පුද්ගලයාට මතක් වෙන්නේ නැද්ද? මේව ධාර්මිකව හම්බ කරපුවා නම් නෙමෙයි, මේ විදිහට හොරකම් කරපුවා, මේ විදිහට වංචා කරපුවා, මේ විදිහේ වැරදි ක්‍රම, වැරදි ධනෝපායන ක්‍රමවලින් හරි හම්බ කරගත්තා වගේ තමයි මේ අවට ඔක්කොම සැරසිලා තියෙන්නේ. මේ දිගහැරිලා ඉන්න යහනත් එහෙමයි, හිස තියාගෙන ඉන්න කොට්ටෙත් එහෙමයි. මේ ඔක්කොම අධාර්මික සම්පත්. අන්තිමට මම මැරුණහම මාව තැම්පත් කරන පෙට්ටිය මේගොල්ලෝ ගේන්නේ මං හම්බ කරපු අධාර්මික ධනින්. කොහොමද නිදහසේ ඇස් දෙක පියාගන්නේ? කොහොමද කුසලයක් ඉස්මතු කරගන්නේ? ජීවිතේ වැරදුනහම ඒ වැරදුන තැන්කෝ අය හදන්න බැරුව වෙනවා. දෙන්නතු බොහෝ දේවල් හදාගන්න බැරුව වෙනවා. සත්පුරුෂයෝ හම්බුනොත් නම් යම් යම් තැන් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් හතර මහා පායට යනකම් දන්නේම නැහැ. මේ කාරණාව පැහැදිලි කරන්න තව තැනක කරුණක් දේශනා කළා. පින්නතුනි, අපි මේ මිනිස්සුන්ගේ තණ්හාව පිළිබඳව කල්පනා කරාම අපි හොයාගත්ත ධන සම්පත් වලට අපිට තියෙනවා ලොකු ආදරයක්, ලොකු කැමැත්තක්. එහෙනම් අපි මේ ධන සම්පත් මනාව ආරක්ෂා කරනවා. අනවශ්‍ය විදිහට තව කෙනෙක් ඉල්ලුවාට ඔවුන්ගේ දුකට පිහිට වෙන්නවත් දෙන්නේ නැහැ. මොකද මම මගේ වස්තුවට කැමති නිසා. හැබැයි මේ වස්තුවට වඩා, මේ ධනයට වඩා මම තවත් කැමති දෙයක් මං ගාව තියෙනවා. ඒ මොනවද? ඒ තමයි මගේ අතපය. මොකද මගේ අතක් පයක් ලෙඩ වෙච්චහම අපි බය නැතුව කෝටි ගණන් වියදම් කරනවා. මොකද මේ අතපය සනීප කරගන්න ඕන නිසා, ඇස් දෙක සනීප කරගන්න ඕන නිසා. සමහර වෙලාවට මෙරට බැරි නිසා පිට රටක් යන්න වෙනවා. ඒ සඳහා විශාල වශයෙන් ධනෙ වියදම් කරනවා. ඉඩකඩන් හරි විකුණලා මුදල් හම්බ කරගෙන පිට රට යනවා. මේ ශරීරාංගය සුවපත් කරගන්න ඕන නිසා. දැන් ධනෙ ගැන සැලකිල්ලක් නැහැ. දැන් සැලකිල්ල තියෙන්නේ රෝගී වෙච්ච ශරීරාංගය ගැන. ඒක වෙනුවෙන් ඕන තරම් වියදම් කරනවා. හැබැයි දැන් එහෙත් ගිහිල්ලා සනීප නැහැ. එතකොට මේ ශරීරංගයට වඩා අපේ තණ්හාව තව තියෙනවා කොතෙන්ටද? ජීවිතේන්ද්‍රිය වෙනුවෙන්. වෛද්‍යවරයා කියනවා මේ තුවාලය සහිත පාදයේ තව තවත් තියාගෙන හිටියොත් දැන් මේකෙන් නැගෙන විස බීජ ශරීරයේ පුරාම පැතිරිලා ජීවිතේ නැති කරන්න තියෙන අවදානම බොහොම වැඩි. ජීවිතේ රැකගන්න ඕන නම් පාදේ ඉවත් කරමු. කැමති නම් අස්සම් කරන්න කියලා ලිපියක් දීලා යනවා. වෛද්‍යවරයා ඊළඟ සැරේ එනකොට අස්සම් කරලා නැද්ද? මේ කකුල තවත් තිබ්බොත් ජීවිතේ නැති වෙනවා නම් කකුල අයින් කරන්න කැමතියි. එතකොට එහෙනම් ධනයටත් කැමති, ධනයට වඩා ශරීරංගවලට කැමති, ශරීරංගවලට වඩා ජීවිතයට කැමති. මෙතනද සඳහන් කරනවා ඥානවන්තයා ධනය නිසාවත්, ශරීරාංග නිසාවත්, ජීවිතය නිසාවත් කවදාවත් පව් කරන්නේ නැහැ. අධාර්මිකෝ යන යම හම්බ කරන්නේ නැහැ. සාක්‍ය වංශිකයෝ තමන්ගේ ජීවිතය රැකගන්නවත් බොරුවක් පාවිච්චි කළේ නැහැ. මහණෙනි, මේ ලෝකේ යම් කෙනෙක් ඒ විදිහට කටයුතු කරනවා නම්, යම් කෙනෙක් ඒ ප්‍රතිපදාව මත පිහිටලා ඉන්නවා නම්, මහණෙනි මම කියනවා ඔහු සිල්වත්, සසීලවා, පඤ්ඤවා, ධම්මිකෝසියා. ඔහු සිල්වත්, ඔහු ප්‍රඥාවන්තයි, ඔහු ධාර්මිකයි. මේ ලෝකේ තියෙන මොන දුකක් ඉවසලා නම් ඊළඟ ජීවිතයේ යහපත් කරගන්න ඔහු ඥානවන්ත වෙලා තියෙනවා. ඔබටත් මටත් ලැබුණ මේ වටිනා ජීවිතයේ කොයිතරම් ශ්‍රේෂ්ඨද? එවන් ශ්‍රේෂ්ඨ වූ ජීවිතය ආරක්ෂා කරගන්න අපි තුළ දක්ෂතාවයක් තිබුණේ නැත්නම් මේ ජීවිතේ මට මොහොතින් අහිමි වෙලා යනවා. මේ මනුස්සකය ආය හම්බ වෙන්නේ නැතුව යනවා. සුගතියේ යහපත් තැනක උපතක් මට නැතුව යනවා. බොහෝ වෙලාවට මට ඊළඟට හම්බ වෙන්නේ වැසිකිලි වලක පණුවි. එහෙම නැත්නම් මදුරුවි. එහෙමත් නැත්නම් කෝඳුරුවි. එමත් නැත්තම් මැස්සේ, ඉහෙන මැස්සේ, පොළොව යට ඉන ගැඩවිලි, තිරිසන් ලෝකේ කොහේ හරි තැනක උපත. එහෙම නැත්තම් නිරයේ අසුර ලෝකේ, ප්‍රේත ලෝකේ උපත. ඔබ ඒකට කැමති නම් අකුසල් කළාට කමක් නෑ. හැබැයි ඒකට අකමැති නම් භාග්‍යතුන් වහන්සේගේ වචනයට කීකරු වෙන්නයි තියෙන්නේ. ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් උතුම් බුද්ධාන්තරයක ලැබිලා තියෙන වෙලාවෙත් නිරේට යනවා නම් ඔහු මේ ලෝකේ දක්ෂයි කියලා කියන්නේ කොහොමද? ආන් ඒක නිසා මේ ලෝකේ හැබෑම දක්ෂයෙක් බවට